එක තුමාගේ ප්‍රශ්නය ගන්න කරුණා කරලා ඉක්මන් කරලා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා IMF වැඩසටහනක් තුළ රජය ගමන් කරමින් සිටිනවා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම හා රාජ්‍ය වියදම් තුළ මූල්‍ය විනය පවත්වා ගැනීම මේ කරුණ සඳහා අතිශය වැදගත් වෙනවා. එබැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. 2022, 2023 සහ 2024 වසරවල ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව තුළ සේවා නියුක්ත සමස්ත පුද්ගලින් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද? භෝජන හා නිල ඇඳුම් ආශ්‍රිත අයවැය අයිතමේ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව නිල ඇඳුම් භෝජන ආහාර සලාක ආහාර දීමනා වෙනුවෙන් 2022 සහ 2023 වසර සඳහා කොපමණ මුදලක් වැය කර ඇත? 2024 වසරේදී ඒ සඳහා කොපමණ ප්‍රතිපාදනයන් ප්‍රමාණයක් වෙන් කර ඇත? සමස්ත මුදල් වෙන් කිරීම තුළ වසරක් සඳහා එක් පුද්ගලයෙකුට වෙන් කරනු ලබන ප්‍රතිපාදන කොපමණ? ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සපයා දෙන ලද ගණනය කිරීම මත භෝජන හා නිල ඇඳුම් කාණ්ඩයේ වැඩි කිරීම සිදු කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා. ජනලේඛන හා ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එම තොරතුරු ලබා දී ඇත්තේ කවදාද? එසේ ලබා දී ඇති අදාළ සියලු ගණනය කිරීම මෙම පාර්ලිමේන්තුවේ සභාගත කළ හැකි. 2023 වසර තුළ අස්වැසුම සහ සමෘද්ධි වැඩසටහන් යටතේ කොපමණ කුටුම්බ සංඛ්‍යාවකට ආධාර ලබා දී ඇත? ඒ යටතේ බෙදා හරින ලද සමස්ත ආධාර ප්‍රමාණය කොපමණද? 2024 තුළ අස්වැසුම සහ සමෘද්ධි වැඩසටහන් යටතේ ආධාර ලැබීමට අපේක්ෂිත පිරිස කොපමණද? 2024 සඳහා මේ වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද? එක් එක් වසර සඳහා එක් කුටුම්බයක් වෙනුවෙන් වෙන් කරන මුදල කොපමණ? 2022 අප්‍රේල් මාසයෙන් ආරම්භ වන මූල්‍ය වසර තුළ දී බදුසහන හේතු කොටගෙන රුපියල් බිලියන 978ක බදු ආදායමක් රජයට අහිමිවීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් පසුගියදා නිකුත් කර තිබුණා. ඒ 2022 වසරේ රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණ? ශ්‍රී ලංකාව විසින් රාජ්‍ය පාලනය වැඩිදියුණු කිරීමේ හා දූෂණය අවම කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග සපුරාලන්නේ නම් යම් බැඳුම්කොර කොටසක් වට්ටම් සහිත කූපන් අනුපාතයකට පොලි අනුපාතය ලබා දිය හැකි බව බැඳුම්කර හිමියන් යෝජනා කර ඇති බව වාර්තා වෙනවා. ඒ කියන්නේ ගවර්නන්ස් රිලේටඩ් බොන්ඩ්ස් වැඩසටහන යටතේ ඒ බැඳුම්කර හිමියන් සූදානම් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා නම් ඒ අනුව අපේ රටේ ණය සඳහා ගෙවන්න තියෙන පොලි අනුපාතයෙන් කොටසක් ඉවත් කරගන්න. රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීමේ හා දූෂණය අවම කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් මෙම යෝජනාව එලෙසම බාරගන්නේද? නැතහොත් මෙම අවස්ථාව ප්‍රයෝජනීයටගෙන වඩාත් වාසිදායක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවදුරටත් වට්ටම් සහිත බැඳුම්කර කොටස වැඩි කර ගැනීමට බැඳුම්කර පිළිබඳව ප්‍රතිව්‍යුහගත සාකච්ඡා සිදු කරන්නේද? මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරේ විශේෂයෙන්ම අපිට දැනගන්නට, විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය මූල්‍ය කර්මනාකරණය ඉතාමත් වැදගත් වෙනවා. අපි කිසිසේත්ම අදහස් කරන්නේ අපේ රටේ ජාතික ආරක්ෂාවට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට අගතියක් සිදු වන දේවල් සිදු කරන්නයි කියලා. ඇත්ත වශයෙන්ම මේවා ශක්තිමත් කරන්නට ඕන. නමුත් මේ රාජ්‍ය අරමුදල් වෙන් කිරීමේදී ඒ අනුගමනය කර ක්‍රියාදාමය සහ ඒවායේ දත්ත ටික මේ සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
දුමනි, මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පිළිතුරු ලබා දීම සඳහා අපිට තව කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කරමු. බොහොම ස්තුතියි.
දුමනි, මේක විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ
පක්ෂනායකතුමනි.
සමහරවල් ඔබතුමා මේ සිටින මොහොතේ මම ඉක්මනින් කාරණාවක් ඉදිරිපත් කරන්නට කමක් නැද්ද? විශේෂයෙන්ම මම මේක පාර්ලිමේන්තුවේ මතු කරා. රාජ්‍ය අමාත්‍යතුමා අර ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පුද්ගලින්ට සේවයෙන් ඉවත් වීමේ පොදු සමාකාලය 2024 අප්‍රේල් 20 දින සිට 2024 මැයි 20 දක්වා ප්‍රකාශයට පත් කළා තියෙනවා. නමුත් හමුදා සේවයට බැඳීමෙන් අනතුරුව යම් විශේෂිත පුහුණුවක් ලද අයවලුන් හට මෙම පොදු සමාකාලය තුළින් ඉවත් වීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම 2024 අප්‍රේල් 2 දිනට පෙර නිවාඩු නොමැතිව හමුදා සේවයේ වෙත වාර්තා නොකරන ලද අයවලුන් හටද මෙම පොදු සමාකාලය තුළ හමුදාවෙන් ඉවත් වීමට නොහැකි වෙලා තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය අරමුදල් භාවිතයෙන් හදාරන ලද පාඨමාලාවන්ට අදාළව බැලුම් කර අත්සන් කර ඇති මෙම අයවලුන් එම මුදල් ගෙවීම් සිදු කර හෝ හමුදාවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විසඳුම හැටියට මම ඔබතුමාට යෝජනා කරනවා මේ කාරණා පිළිබඳව සානුකම්පිකව සලකලා බලලා නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ඉහත සඳහන් පුද්ගලින් හට මෙම පොදු සමාකාලය තුළදී හමුදා සේවෙන් නීත්‍යානුකූලව ඉවත්වන්නට අවස්ථාව සලසා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම බොහොම ඉක්මනින් මේ ඉල්ලීම කරන අපේ බඳුළු ගුණවර්ධන නැතුමා ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති මග නැගුම ව්‍යාපෘතියේ යටතේ කොන්ත්‍රාත්කරුවන් 300-400 අතර ප්‍රමාණයක් ඒ අයගේ ඒ කරපු කොන්ත්‍රාත්වල හිඟ මුදල් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ බිලියන 8ක් විතර. විශේෂයෙන්ම මේ කොන්ත්‍රාත්කරුවන් යටතේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ විශාල ප්‍රමාණයක් ඒ සේවයේ නිරත වෙනවා. ඒ බොහෝ දෙනෙකුට පඩි නඩි ගෙවා ගන්නට බැරි තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ බිලියන 8ක් වූ මුදල් ඒ කොන්ත්‍රාත්කරුවන්ට ඒ નિયમિત ක්‍රමවේදය තුළ නිකුත් කිරීමේ කටයුතු කරන්න. මොකද බොහෝ දෙනෙකුට තමන් කරපු වැඩවලට මුදල් ගෙවා ගන්නට බැරුව ඉන්නවා, පඩි නඩි ගෙවා ගන්නට බැරුව ඉන්නවා.
රුකතනායකතුමනි, මේ ඉතා විශාල අර්බුදයක්ව පැවතුනා. ආර්ථික අර්බුදය ඇතිවෙන විට කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතුව තිබුණ හිඟ බිල්පත් වලින් බිලියන 367ක් සම්පූර්ණයෙන් ගෙවල අවසන් කළා. ඒ ඉතා විශාල මුදලක් කතානායකතුමනි. ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ භාණ්ඩාගාරයේ බැඳුම් කර නිකුත් කළා. ඒ කියන්නේ අනාගතයට ගෙවන බවට බැඳුම් කරයන් නිකුත් කළා. බැඳුම් කරේ බැංකුවට තියලා ඒ ලබාගත් මුදල් පදනම් කරන් තමයි ගෙවීම කළේ. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ තිබුණ කොන්දේසියක් හිඟ තියන්නේ නැතුව සියලුම අයගේ හිඟ මුදල් ගෙවන්න කියන එක. ඒ අනුව බිලියන 360 ගණන් ගෙව්වා. එයි ඇතිවෙච්ච එක විශේෂතාවයක් තමයි අපි කිසිම කොන්ත්‍රාත්කරුවෙක් මුණගැහෙන්නේ නැතුව ඔහුගේ ගිණුමට අදාළ මුදල බැර කරනු ලැබුවා. ඒ අයට කොළඹට එන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. මේ මග නැගුම යටතේ ගෙවන්න තියෙන ප්‍රමාණය ගැන මම පිළිගන්නවා විපක්ෂ නායකතුමා කියන බිලියන 5-7 ප්‍රමාණයක් හිඟව තියෙනවා. ඒක ගෙවන්න බැරි ඒ සඳහා අධිකරණයේ නඩුවක් තියෙනවා. ඒ නඩුව පිළිබඳ සමතේකට පත්වෙන තෙක් අපිට ඉදිරිපත් වෙලා තියෙන බිල්පත් වල ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලනකොට ඒක ගෙවන්න පුළුවන් කමක් නැහැ නිසි ලෙස විගණනයකින් තොරව. ඒ නිසා අපි ඒක ගෙවන්න බෑ කියලා තියෙනකොට ඒ අය අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා තියෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගයේ නිම වූවහම අධිකරණ ක්‍රියාමාර්ගය ඉවත් කරගන්නවා නම් අපිට පුළුවන් ඒ සඳහා වෙන ක්‍රමවේදයක් සාකච්ඡා කරන්න. මං ඉදිකිරීමේ කර්මාන්තකරුවෝ සමග සාකච්ඡා කරලා ඔවුන්ට ලබා දෙන්න පුළුවන් එහෙම සානයක්ම දීලා තියෙනවා.
කොමිෂන් සිඹලා පිටියේ මෙතුමා උත්තර
කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් යොමු කළ 27 ප්‍රශ්නේ පස්වෙනි කොටස විශේෂයෙන්ම රාජ්‍ය ආදායම සම්බන්ධව ක්‍රමසහ විධි කාර්ක සභාව ඉදිරිපත් කරපු වාර්තා වෙනුවෙන් මම ගැන තමයි මම හිතන්නේ තුමා අහලා තියෙන්නේ. අපි ඒ ගැන විස්තරාත්මක පිළිතුරක් ඊළඟ පාර්ලිමේන්තු වාර්දි ලබා දෙනවා.
හරි, බොහොම ස්තුතියි. පක්කුමරු මන්තුමා, එමෙතුමා.
ගරු කතානායකතුමනි, 27 ප්‍රශ්නයක් ඇහුවා විපක්ෂ නායකතුමා. මම ඒක සභාගත කරා. ඒ හැන්සල්ඩ් එකෙත් තියෙනවා. හැන්සාඩ්ගේ කොපියකුත් විපක්ෂ නායකතුමාගේ කාර්යාලයෙන් ඉල්ලලා යවලා තියෙනවා. එතුමා මේ සභාව නුමග යවනවා අපි නැති වෙලේ. ඒක නිසා මම ඒක හැන්සාඩ් කරා. ඉතින් ඒක හරියට බලන්න නැතුව එහෙම කතා කරන්න බෑ. මොකද අපි නැති වෙලේ කිව්වහම ඔක්කොම හිතන්නේ අපි මේ සභාගත කරේ නැහැ කියලා. ඒක නිසා ගරු කතානායකතුමනි එක්ක ඉන්න වෙලේ ඒක අහන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හරියට හොයලා බලලා අහන්න ඕනේ.
හරි, බොහොම ස්තුතියි. ප්‍රධාන කෙටුම් පනත් කෙටුම් පත් පිළිගැන්වීම. ගරු මොනවද? ඔව් මොකද්ද වීරක්කොඩි මන්තුමා කියන්නේ ඉක්මනට.
රාජතුමනි, රාජ්‍ය ආරක්ෂක ඇමතුමත් මෙතන ඉන්න හින්දා මම මේ ප්‍රශ්නේ අහන්නේ. මේක වැදගත් ප්‍රශ්නයක්. විපක්ෂ නායකතුමත් පහුගියදා මේක මතු කරා, මමත් ඊට කලින් මතු කරා. අපේ රණවිරුවන්ට පොදු සභා කාලයක් ලබා දීලා තිනවා. ඒ පොදු සභාව ඔෆිසර් ග්‍රේඩ් එකේ කට්ටියටයි වෛද්‍ය හා විශේෂ පුහුණුලත් උදවියට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒ අය විශාල ප්‍රමාණයක් මේ මොහොතේ අසහනයට පත් වෙලා ඉන්නවා. ගරු කතානායකතුමනි, ඒ කිසිම කෙනෙක් නැවත සේවයට එන්නෙත් නැහැ. එයාට දේශීය විදේශීයව හොඳ රැකියා අවස්ථාත් තියෙනවා. ඒ නිසා මේ කණ්ඩායමටත් ඒ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම මම හිතන්නේ ඔබතුමාවත් හම් වෙලා දිගින් දිගටම ඒ කණ්ඩායම කළා තියෙනවා. විපක්ෂ නායකතුමත් පසුගිය දවසේ කරා. මම කතානායකතුමනි ඉල්ලා සිටින්නේ ඒ ඔෆිසර් ග්‍රේඩ් යම් ගෙවීමක් කරන්න තියෙනවා නම් ඒ ගෙවීම කරන්නත් කැමතියි. මොකද හමුදාවක බලහත්කාරයෙන් රඳවාගෙන ජාතික කටයුත්තක් කරන්න හැකියාව නැහැ. මේ ඉවත් වෙච්ච කණ්ඩායමට නීතියානුකූලව ඉවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මේ පිළිබඳව.
ගරු කතානායකතුමා, මේ සාවර නියෝග 121 2 යටතේ රාජ්‍ය මුදල් කාර්ක සභාවට ඇති බලතල වලට ප්‍රකාරව අපි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ඊළඟට මේ ආගමන විගමන අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු කොමිසර් ජෙනරාල් ඇතුළු සියලුම අදාළ නිලධාරීන් කැඳවුවා අර වීසා ගැටලුව පිළිබඳව හොයා බලන්න. රජයේ අරමුදල් එකතු කිරීම සහ රජයේ ඒකාබද්ධයෙන් එකතු කරපු අරමුදල් වියදම් කිරීම සම්පූර්ණ බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට නිසා ඒ වැඩ ඒ සාකච්ඡාව අපි බ්‍රහස්පතින්දා කරා. ඒක අවසන් කරන්න අපිට හැකියාවක් වුණේ නැහැ. අපි හෙට දවසේ මේ නැවත කැඳවලා තියෙනවා. අපි හෙට දවසේ මේ සාකච්ඡාවෙන් අනතුරුව අපේ නිර්දේශ පාර්ලිමේන්තුවට සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්න කැමති බව මිස්. අරු කතානායකතුමනි, සභානායකතුමාගෙන් අධ්‍යාපන මතුමා වශයෙන් මම මේ ප්‍රශ්නේ මතු කරන්නේ. දැනට දින 11ක ඉඳන් විශ්වවිද්‍යාල අනද්දෙන සේවකයන් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා ඉන්න ඔබතුමත් දන්නවා. දැන් මේ තත්ත්වය විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි ඉතාත් බරපතල බලපෑමක් ඇති වෙලා තියෙනවා. ළමයින්ගේ විශ්වවිද්‍යාල වැසිලා තියෙනවා, පවත්වන්න විදියක් නැහැ, එක්සෑම් වලට බලපානවා. දැන් ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් නැවොත් තවදුරටත් අඛණ්ඩව මේ ක්‍රියාමාර්ගය උස්සන්න කරන්න. මම දැනගන්න කැමති කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ ඔබතුමා ඉදිරිපත් කළා කියලාත් කිව්වා. මේ අනද්දින සේවකයන්ගේ ගැටලුව විසඳීම සඳහා කඩිනමින් පියවර ගන්නවද? ඒ ගැනීම සඳහා මොකක් හරි බාධාවක් තියෙනවද? මේ ළමයින් වෙනුවෙන් කඩිනමින් මේක විසඳලා දෙන්න කියන ඉල්ලීම තමයි කරන්න
තියෙන්නේ. ගරු කතානායකතුමනි, මම දෙවෙනි වතාවට තමයි මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. අවුරුදු 8ක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක් තමයි මම සාකච්ඡා කළා අමාත්‍ය මණ්ඩලයට ගෙනිච්චේ. මේ 2016 දී මේ වැටුපිෂමතාවයක් ඉවත් කිරීම සඳහා අධ්‍යයන කාර මණ්ඩල වැඩි කිරීමත් අනධ්‍යයන කාර මණ්ඩල වැඩි කිරීමත් අතර 15% වෙනසක් ආවා. මහාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යුන්ගේ 100% දුන්නාම එතන ඇති වෙච්ච පරතරය තමයි 15%. ඒ අය ඉල්ලා සිටියා 15% ඒගොල්ලන්ටත් හිමී කියලා. මේක මම ආවහ පස්සේ අවුරුදු 8ක් තිස්සේ තියෙන්නේ. ඒක විසඳුම් ක්‍රියාමාර්ගයල මම අමාත්‍යමන්න සංදේශයක් ඉදිරිපත් කළා තිනෝ. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒකේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න. ඊළඟ අවුරුද්දේ ඉඳලා ඒකට අවතීර්ණ වෙන්න කියලා කමිටු දෙකක වාර්තා තිනෝ. ඒක මම අමාත්‍යමන්ලයට ඉදිරිපත් කළා. අනුකමිටුවට ඇවිල්ලා අද කැබිනට් එකට ඒක ඉදිරිපත් කළා තිනෝ. කැබිනට් එකට තීන්දුවක් ගන්න. එක. දෙවෙනි කාරණය, අධ්‍යයන දීමනාව දුන්නහම මේ මේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇකඩමික් ඇලවන්ස් එක ඊට සමාන්තරව එයා තිල්ලනෝ එයාටත් ඒකට ප්‍රතිශතයාත්මකව යම් ප්‍රමාණයක් දෙන්න කියලා 25%. ඒ පිළිබඳව අනුකමිටුට ආවා. හැබැයි එතෙන්දී භාණ්ඩාගාරයේ නිර්දේශ තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව ගිය සතියේ මේ සභාවේදී කිව්වා අතිරේක මුදල් වෙන් කරන්න බෑ. හරි? ඒ වැඩිවීමක් මේ අවස්ථාවේදී කරන්න බෑ කියලා ඊයේ නැවත වතාවක් ප්‍රකාශයක් කළා තිබුණා. හෙද දිනේදී සිළුම රාජ්‍ය සේවකින්ගේ මේව සමාලෝචනය කළා ලබන උත්තර වැඩි කිරීමට නියමිතයි කියලා. ওই දෙකම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා තිනෝ අද දවසේ ගැනීමට නියමිතව තිනෝ. අපි බොහෝ දුරට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා.
ප්‍රෝමිසුතිය ගැමතුමා පනත් කෙටුම්පත් පිළිගැනීම ඉදිරිපත් කරන්න හද.
අර කතානායකතුමනි අධිකරණ බන්ධනාගාර හා අනුකම්ප ව්‍යවස්ථා ප්‍රතිකන් අංශ මම ඉදිරිපත් කරනවා.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන 101 වන අධිකාරිය වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත්.
එවැනි වර කියම් කවදාද?
හෙට දිනේ.
අංක 2
පාර්ලිමේන්තු වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 19 දරන විෂය පිළිබඳව වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ සාවර නියෝග 27 හි විධානවලින් නිදහස් විය යුතුය.
සභාවේකගේද?
හායි.
යෝජනා අංක 116 දක්වා.
ගරු කතානායකතුමනි යෝජනා අංක 2 ඉදිරිපත් කරනවා. යෝජනා අංක 2 ඉදිරිපත් කරනවා. යෝජනා අංක 3 ඉදිරිපත් කරනවා. යෝජනා අංක 4 ඉදිරිපත් කරනවා. යන 5 ඉදිරිපත් කරනවා 6 ඉදිරිපත් කරනවා 7 ඉදිරිපත් කරනවා 8 ඉදිරිපත් කරනවා 9 ඉදිරිපත් කරනවා 10 ඉදිරිපත් කරනවා 11 ඉදිරිපත් කරනවා 12 ඉදිරිපත් කරනවා 13 ඉදිරිපත් කරනවා 14 ඉදිරිපත් කරනවා 15 ඉදිරිපත් කරනවා 16 ඉදිරිපත් කරනවා
22 23 24
17 ඉදිරිපත් කරනවා 18 ඉදිරිපත් කරනවා 19 ඉදිරිපත් කරනවා
22 23 24 ඒක පස්සේ හරි රංජිත් සියඹලා පිටියේ මැතිතුමා
මොන වෙලාව කොච්චර තියෙනවද
මුතුමාට විනාඩි 30ක් තියෙනවා
කරු කතානායකතුමනි අංක 1
order please deputy speaker will take the chair
අංක 1 පෙබරවාරි මාස 28 දින 27 පෙබරවාරි 28 දින 1373 ඇලයක් 28 අතිවිශේෂ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා අපි අනුමැතියට. අපි දන්නවා අපිට විවිධ වූ විනිමය අපි මුහුණ දුන්න විනිමය අර්බුදය නිසා අපි විවිධ විනිමය පාලන ක්‍රමයන් ඇති කළා මේ තත්ත්වය ගොඩනගා ගන්න. ඒ අනුව අපි ගෙවීම ක්‍රම සීමාවකට ලක් කිරීම 2021 මැයි 6 දින ඇති 22/78 21 දරන ගැසට් පත්‍රයෙන් යම්කිසි පාලනයක් ගෙනාවා. එම ගැසට් පත්‍රය මගින් පිළිගැනීම මත ලේඛන සහ ගෙවීම මත ලේඛන ගෙවීමේ ක්‍රම භාවිතා කරන භාණ්ඩ ආනයන සිදු කිරීමේදී එකේ භාණ්ඩ නැවගත හෝ ගුවන්ගත කළ දිනට පෙර එම ආනයන කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමයන් ඇති බවට දේශීය බැංකුවේ නාම මාත්‍ර ඉන්වෝයිස් පූර්ව පිටසලක් යොදා ගැනීමේ පාලනයක් අපි යොදලා තිබුණා. අපි මේ අදගෙන ගැසට් එකෙන් කියන්නේ දැන් අපිට යම් කිසි ප්‍රමාණාත්මක විනිමය ප්‍රමාණයක් තියෙන නිසා විශේෂයෙන්ම ආනයන කරුවන් ඉල්ලා සිටියන් මේකේ තියෙන අපහසු සඳහා මේක ඉවත් කරන්න කියලා. අදේ අපි ඉවත් කිරීම තමයි කරන්නේ. මේ සීමාවන් පැනවීමෙන් අපහසුවට ලක් වූ ජාත්‍යන්තර වෙළඳාමට යම් කිසි පහසුකමක් සැලසීම සඳහා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මාර්තු මස 19 දින ඇති 2376 ඇලයක් 14 ගැසට් පත්‍රයෙන් අපි ආනයන අපනයන පාලනය කියලා අපි වාහන අපි ආනයන ද්‍රව්‍යයන් 2000ක් විතර නවත්තලා දැනට වාහන පමණක් අපි නවත්තලා තියෙනවා. ඒ අතරේ අපි අත්‍යවශ්‍ය වාහන ගෙන්නීමට අවස්ථාව විශේෂයෙන් රජයේ ආයතනවලට ලබා දීලා තියෙනවා. මේ ගැසට් පත්‍රයෙන් අපි ලබා දුන්නා කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බැල ගැනීම අමාත්‍යංශයට අවුරුද්දේකට වඩා නොපෙරෙන තීරෝදලාත 5ක් ඒ වගේම ගුවන්තොට සහ ගුවන් සේවා සමාගමට කසල ඉවතලන කසල හැකිලිය හැකි අපහරණ රථයක් අධ්‍යාපන අමාත්‍යංශයට
කුටිය සහ භාණ්ඩ ප්‍රදේශ සඳහා වෙන් වූ බඳවල් සහිත අවුරුදු 4කට වඩා නොපැරණි ඩබල් කැබ් රථ 4ක් වරාය නගරයට අවුරුදු 3කට වඩා නොපැරණි ආසන 7 මෝටර රථයක්. මෙන්න මේ ටිකට අපි නිකුත් කරපු ගැසට් පත්‍රය අද පාර්ලිමේන්තුවේ නියමිත කාලයේ අනුමත කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2023 දෙසැම්බර් 8 දින ඇති අංක 2961 ඇලිරක් 44. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ බලපත්‍රලාභී සුරසල් වසා ඇති වේලාවන් තුළ නීති විරෝධී මත්පැන් අරබිය ඉහළ යාම වැළැක්වීම සඳහා සහ වසා තැබීම් වේලාවන් බලාත්මක කිරීම පරීක්ෂා කිරීම ආශිතව ඉහළ යන පිරිවැය අවම කිරීම සඳහා සියලු වර්ගවල සුරා බදු බලපත්‍ර සඳහා එක් විවෘත කිරීමේ වේලාවක් සහ එක් වසා තැබීම් වේලාවක් පවත්වා ගැනීමට සුරා බදු කොමසාරිස් ජනරාල් වඩා යෝජනා කරා. අන්නේ ඊට අමතරව තරු තුන සහ ඊට වැඩි හෝටල්ස් ලෙස වර්ගීකරණය කර ඇති හෝටල් මධ්‍යම රාත්‍රියෙන් පසු අලුයම 2 දක්වා විවෘත කර තැබීමට අවස්ථාව ලබා දීම. ඒකට ඉදිරිපත් කරපු ගැසට් පත්‍රය අද පාර්ලිමේන්තුව අනුමත කරගන්නවා. මේක කිසිසේත්ම අලුත් දෙයක් නෙවෙයි. මේක 2023 දෙසැම්බර් සිට ක්‍රියාත්මක වෙන කාරණාවක්. මෙතනදී කියන්න අවශ්‍ය රජයට අවශ්‍යලා තියෙන විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන මත්පැන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා වූ විවිධ පියවරන් වලින් එකක් කරු නියෝජ්‍ය කතානායකතුමනි.
දැන් පසුගිය අවස්ථාවල මේ පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් වුණා අපේ රට බෞද්ධ රටක් මේ බාර් ලයිසන් 500ක් දෙන සූදානමක් තියෙනවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නේද? මොකද අපේ රටේ ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට අපි බැදී සිටිනවා. ඒතකොට ආණ්ඩුව කියනවා තා බාර් 500ක් දෙන සූදානමෙන් ඉන්නවා කියලා. එතකොට මේ දවල්ටත් දැන් සාමාන්‍යයෙන් අද තීර නීතිය අනුව දවල්ට බාර් වහනවනේ. දැන් දවල්ටත් බොඩ පුරුදු කරනවා. එතකොට දැන් පාන්දර 2 දක්වා
ගරු රාජමතුමා.
ඉතින් මම අහන්නේ
මේ ඉතාමත්ම මේ විපක්ෂයේ විසින් සාම සාම්ප්‍රදායිකුල ප්‍රශ්න අහනවා කියලා මම කල්පනා කරනවා. එතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අපිට තියෙන ප්‍රශ්නය මේ නීත්‍යානුකූල නොවන මත්පැන් ව්‍යාප්තිය නවත්වා ගැනීම. රජයට යම්කිසි ආදායමක් ලැබෙන යම්කිසි ප්‍රමිතියක් තියෙන දේ. ඉතින් මේක සම්පූර්ණ නවත්වන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඔබතුමාලා කාලෙත් එහෙම යෝජනා නම් කොහෙවත් තිබිලා නැහැ. අද තමයි මේ මතක් වෙන්නේ ආගමික කටයුතු පිළිබඳ ඒ වගේ දේවල්. එනිසා කරුණා කරලා මම එදත් යෝජනා කරා මත්පැන් වලට විරුද්ධ නම් ප්‍රායෝගිකව ඒකට කටයුතු කරන්න. එහෙම නැතුව මේ නිකන් මේ ජනප්‍රිය දේවල් කතා කරන පටු දේශපාලනයට යන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුරාබදු පනත 2013 පනතක් 1913.
ඔබතුමත් බෞද්ධයෙක් නේද? මං අහන්නේ මේ බෞද්ධ රටක ප්‍රසිද්ධිය කියනවා බාර් ලයිසන් 500ක් තව දෙන්න හදනවා. මේ ඡන්ද දිනන්න කරන වැඩ බෙව්වා.
හොඳයි ගරු,
ඡන්ද දිනන්න අඬ ගහලා දෙනවා බාර් ලයිසන් ගන්නුල ඉන්න ඡන්ඩින්ට.
හොඳයි, අවසන්
කරගන්න
ප්‍රශ්නේ අහන්න නැත්නම් අවසන්
මං අහන්නේ ඒකයි.
හොඳයි, හරි.
කරුණ දිනීමේ ප්‍රශ්නයක් එතුමාට ඇති. අපිට ඒකේ ප්‍රශ්නයක් නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා නීති විරෝධී මත්පැන් අවම කරන්න. ඒ අතරේ අපි හැම විටම නීත්‍යානුකූල මත්පැනුත් වර්ධනය කරන්න කිසි විටකත් කටයුතු කරන්නේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා තමයි මේ බලපත්‍රයක් දෙනකොට අපි රුපියල් කෝටි 1,000,000 කාණ්ඩුවට ගන්න පළවෙනි වතාවේ. ඔය කියන යාළුවන්ට දෙනවා නම් කෝටි 1,000,000 යාළුවන්ගෙන් ගන්නෙ නෑ අපි. ඒ නිසා මේ වට වැරදි මත දීලා ජනතාවට වෙනත් චිත්‍ර මවන්න එපා කියලා වගකීතු දේශපාලඥයින් මම ඉල්ලා සිටින්න කැමතියි. 2024 ජනවාරි මාස 12 දිනදී 2360 ඇරිරක් 34 ගැසට් නිවේදනය ගැන ගැසට් නිවේදනයේ විශේෂයෙන්ම එන්නේ සුරකම්පත්තා විනිමය කොමිෂන් සභාව විසින් අය කරන විනිමය පත්‍රවලට විශේෂයෙන් අය කරන ගාස්තු වසර 16කින් වෙනස් කළ නැහැ. අන්නේ සඳහා අවසරයක් ලබා දීම තමයි මෙතනදී කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම පෙබරවාරි 24 පෙබරවාරි මාසේ පළවෙනි දිනදී අංක 2369 ඇලයිලක් 24 දරන ගැසට් නිවේදනයෙන් අපි සාමාන්‍යයෙන් අපේ ගුවන්තොට පොලකින් ගුවන් ගතවන කෙනෙක්ගේ ඩොලර් 60ක් අය කිරීමක් කරා. ඒක ඩොලර් 30ට බැස්සුවා රත්මලාන සහ යාපනයේ ගුවන්තොටුපල් වලින් යන සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකව වසරකින් දික් කිරීම තමයි මේ යෝජනාව ගේන්නේ. ඒ වගේම මාර්තු මාස 6 දින ඇති අංක 2374 ඇලේරක් 19 ගැසට් නිවේදනයෙන් විශේෂයෙන් සමුද්‍රීය ප්‍රවාහනය වර්ධනය කරන්න සමුද්‍රීය ප්‍රවාහනය මගේ යාත්‍රාවක යන කෙනෙකුට අපේ අය කිරීම තිබුණේ ඩොලර් 60ක් ඒක ඩොලර් 5ක් දක්වා අපි අඩු කරා විශේෂයෙන්ම මේ අදාළ අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මගේ නෞකාවකින් යන කෙනෙක්ගෙන් මේ ඩොලර් 60 ඩොලර් 30 දක්වා අඩු කරා ඒ ගැසට් පත්‍රය තමයි අද පාර්ලිමේන්තුවට ගේන්නේ මෙහි අරමුණ සමුද්‍රීය ප්‍රවාහනයට වැඩි වැඩියෙන් සංචාරකින් යොමු කිරීමට යම් කිසි මඟ පෙන්වීමක් හැටියට ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2024 පෙබරවාරි 15 ගැසට් පත්‍රය 2371 ඇලේර 33 සුරකුම්පත් ණය ගැනීම හා ණය දීම සහ නියාමනය කරන ලද කෙටි විකුණුම් ගනුදෙනු සිදු කිරීම සඳහා අවකාශයක් දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සහ විධාන ඔස්සේ නොසැලසෙන බව එම යාන්ත්‍රණය සඳහා පාසුවම් සැලසීම සඳහා දැනට පවතින නියෝග විධාන සංශෝධනය කළ යුතු බව ශ්‍රී ලංකා මහා බැංකුව නිරීක්ෂණය කළා තියෙනවා ඒ අනුව අනේවාසී පුද්ගලයන් හා නේවාසී පුද්ගලයන් අතර සිදුවන සුරකොම්පත් ණය ගැනීම හා ණය දීමේ ගනුදෙනු ජාත්‍යන්තර ප්‍රාග්ධන ගනුදෙනු වශයෙන් සලකන්න පුළුවන් මෙන්න මේවා වඩාත් ලිහිල් කිරීම අනුව ඒ අනුව සීමා සහිත මධ්‍යම තැන්පතු පද්ධති ක්‍රම සමාගම විසින් මෙහෙවන හා පවත්වාගෙන යන පද්ධතිවල සුරකුම්පත් හා ණය ගැනීම සහ ණය දීම ඔස්සේ කොළඹ කොටස් සුවමාරුවේ කෙටි විකුණුම් සඳහා පහසුකම් සැලසීම සඳහා 2024 පෙබරවාරි 15 දිනදී අංක 2371 ඇලිරත් 33 දරණ ගැසට් පත්‍රයෙන් අවසර ලබා දුන්නා ඒක තමයි අද පාර්ලිමේන්තුවට ගේන්නේ මේ හැම දෙයකින්ම අපි මේ මූල්‍ය වෙළඳපොළ වඩාත් සරල කිරීම පහසු කිරීම දිරිගැන්වීම තමයි බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම 2024/1/16 දිනදී 2371 ඇලිරත් 48 2371 ඇලිරත් 49 2571 ඇලිරත් 50 මේන් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට අනුව මෙරට ගෙවුම් ශේෂයේ ස්ථාවර තත්ත්වයකට ළඟා වීමේදී අධීර වශයෙන් පරිපාලන පියවර ඉවත් කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින අතර මෑත කාලීන වර්ෂවල පනවන ලද ආනයන සීමා විදේශ විනිමය නියෝග සහ බහු විදේශ ව්‍යාපාර මුදල් ලේක භාවිතයන් මේට ඇතුළත් වේ. එන මේවා පුළුවන් තරම් ලිහිල් කරන්න අපි දැන් බැඳිලා ඉන්නවා. අපි අවශ්‍යතාවයක් තියෙනවා. බැඳීමක් පමණක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළ වඩාත් උනන්දු කිරීමට සරල කිරීමට මෙතන අවශ්‍යතාවයන් විශේෂයෙන්ම ඇතැම් ජංගම විදේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් විදේශ විනිමය බවට පරිවර්තනය කිරීම තහනම් කිරීමට තිබුණු තත්වය ඒ වගේම අනේවාසී පුද්ගලයන් විසින් ජංගම ගනුදෙනු වලින් අත්පත් කරගන්නා ඉපයුම් සිය රටවලට යැවීමේ සම්බන්ධ සීමාවන් යම්කිසි ආකාරයකට ඉවත් කරමින් මේ කියන ගැසට් පත්‍රයන් පළ කරා ඒවද පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම තමයි සිද්ධ වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම 2022 අංක 43 දරන විසර්ජන පනතට යෝජනා අත්තිකාරම් ගිණුම් අපේ අත්තිකාරම් ගිණුම් තුනක් ක්‍රියාත්මක කරනවා ගබඩා අත්තිකාරම් වෙනදා නිෂ්පාදන අත්තිකාරම් විශේෂ අත්තිකාරම් මේවැදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම රජයට නිශ්චිතව යම්කිසි වර්ෂයක් තුළ තීරණය කරන්න බැරි සමහරට රජයට එකින් ආදායමක් ලැබෙනවා සමහරට වියදමක් කරනවා වියදම තුලින් ආදායමක් ලැබෙනවා මෙන්න මේ ගිණුම් අපි නිශ්චිත වියදම හෝ ආදායම තහවුරු වුණාට පස්සේ පසු වර්ෂයේදී ඒක අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමත කරගන්නවා ඒ අනුව අද අපි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මුද්‍රණය ප්‍රචාරය සහ අලවි අත්තිකාරම් ගිණුම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගබඩා අත්තිකාරම් ගිණුම පුපුරණ ද්‍රව්‍ය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්මික කෘෂිකාර්මික කටයුතු අත්තිකාරම් ගිණුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික ගොවිපළ නඩත්තු හා බීජ අලවිය ගිණුම රජයේ කර්මාන්තශාලාවේ ගබඩා අත්තිකාරම් ගිණුම අද ඒ ආකාරයට මේ අවශ්‍ය සංශෝධනයන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කර ගැනීම තමයි මේ සිද්ධ වෙන්නේ ඒ වගේම 2024 ජනවාරි 4 දින ඇති 2265 ඇලිරක් 51 අතිවිශේෂ ගැසට් පත්‍රය අද ගේනවා අපි ඒ අනුව 2023 මැයි 29 දිනට ලැබී ඇති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට අනුකූලව 2023 ජූලි මාස 1 දින සිට ක්‍රියාත්මක කරන පරිද්දෙන් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ තීරුබදු ලිහිල් කරන වැඩසටහනෙහි 6 කාණ්ඩයට අදාළ යෝජිත වර්ගීකරණ සංකේතාංක 1116ක් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක වල HS කෝඩ් 2022 සංස්කරණයට අදාළව
සංයෝජිත වර්ගීකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය තමයි අද අපි පාර්ලිමේන්තුවට ගේන්නේ. ඒ වගේම එම වෙළඳ ගිවිසුම යටතේම අපි කාණ්ඩ තුනකට ඒ ආනයන ද්‍රව්‍යයන් සිංගප්පූරුවෙන් ඉඳලා එන වෙන් කරලා තියෙනවා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ තීරුබද ලිහිල් කරන වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීම අනුමැතිය කියලා කැබිනට් පත්‍රිකාවක් ආවා. ඉන් පසුව ඒ පදලම් කරගෙන බිින්දුව කාණ්ඩය, දහය කාණ්ඩය සහ එක්ස් කාණ්ඩය වශයෙන් සියලු සිංගප්පූරු ආනයනයන් අපි කොටස් තුනකට බෙදුවා. ශ්‍රී ලංකාව විසින් මෙම ගිවිසුම බලාත්මක වන දිනේ සිට සිංගප්පූරුවෙන් භාණ්ඩ ආනයන කිරීමේදී බිින්දුව කාණ්ඩය යටතේ වර්ගීකරණය ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක මත සෙස්බද්ද නොපැනවිය යුතු අතර, ඒවට සෙස්බද්දක් නැහැ, දහය කාණ්ඩය යටතේ වර්ගීකරණය ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක මත පනවා ඇති සෙස්බද්ද මෙම ගිවිසුම බලාත්මක වන දිනයෙන් පසු එළඹෙන 6 වන වසරේ සිට වාර්ෂිකව සමාන ප්‍රතිශතවලින් අධීර 5කින් ඉවත් කළ යුතු වීම ඒ දෙවැනි කාණ්ඩය. සිංගප්පූරුවෙන් භාණ්ඩ ආනයන කිරීමේදී තීරුබදු ලිහිල් කරන වැඩසටහනේදී එක්ස් කාණ්ඩය යටතේ වර්ගීකරණය වන සංයෝජිත වර්ගීකරණ සංකේතාංක මත සෙස්බද්ද පැනවීම සම්බන්ධයෙන් බැඳීමක් නැහැ. මේ වගේ කාණ්ඩ තුනකට මේ ආනයන ද්‍රව්‍ය සිංගප්පූරුවෙන් එන ආනයන මේ වෙළඳ ගිවිසුම යටතේ මේ නම් කිරීම නීත්‍ය අනුකූල කිරීමයි අද මේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2024 අප්‍රේල් 8 වෙනිදා අංක 2379 ඇලයිරක් 3 යටතේ අපි අපේ රටේ මුඩු පරිභෝජනය සාමාන්‍යයෙන් වර්ෂයකට මෙට්‍රික් ටන් 20,000ක් කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. මේ 20,000 අපිට ප්‍රමාණවත් නිෂ්පාදනයක් අපේ රටේ නැති නිසා අවශ්‍ය වෙලාවට විශේෂයෙන්ම උත්සව අවස්ථාවල මුඩු බොහෝසේ භාවිතා වෙනවා අපේ උත්සවයන් සඳහා කැබිලි පෙබිලි හැදීමට. අන්න ඒ සඳහා අවශ්‍ය උඩු ගෙන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ඇතුව ඔවුන් නිකුත් කරන අනුමැතිය මත අපි ගැසට් පත්‍රයෙන් අවසර දෙනවා අවශ්‍ය ප්‍රමාණය ගේන්න. ඒ නිසා අන්න ඒ සඳහා ඉදිරිපත් කරපු ගැසට් පත්‍රය තමයි පාර්ලිමේන්තුවට හදා අපි ඉදිරිපත් කළා අනුමැති කරගන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් 2018 අපි නිෂ්පාදනය කළ තියෙනවා 11,852ක් උඳු මෙට්‍රික් ටොන්. අපිට ගේන්න වෙලා තියෙනවා 12,414ක්. 2019 4,908ක් අපි හදලා 7,497ක් ගෙනත් තියෙනවා. 2020 9,582ක් අපේ රටේ නිෂ්පාදනය කළ තියෙනවා මෙට්‍රික් ටොන්, 437ක් ගෙනත් තියෙනවා. 2021 14,404ක් නිෂ්පාදනය කළා, ගෙනල්ලා නැහැ. එන්නේ අපි දියුණුවක් තියෙනවා ගරු නියෝජ කතානායකතුමනි. 2022 9,920ක් මෙට්‍රික් ටොන් ලංකාවේ හදලා තියෙනවා, පිටින් ගෙනල්ලා නැහැ. 2023 11,342ක් අපේ නිෂ්පාදනය කළා, මෙට්‍රික් ටොන් 200යි ගෙනත් තියෙනවා. ඒ නිසා මේ අවසර පත්‍රය දුන්නට ඉතාමත් පාලනයක් ඇතුව සීමා සහිතව තමයි මේ උඳු ආනයනය කරනු ලබන්නේ. ඒ ගැසට් පත්‍ර ටික තමයි අද මේ අපි ගෙනාවේ මේ කලින් ක්‍රියාත්මක වෙන අනුමැතිය සඳහා අද ඉදිරිපත් කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම බලාපොරොත්තු වෙන මගේ ඉතුරු වෙලාව විශේෂයෙන්ම අපි දැක්කා අපිට ආර්ථිකමය ප්‍රශ්නකින් අපි ගොඩමින් ඉන්නවා. ඒක ඕනම කෙනෙක් දන්නවා, ඕනම කෙනෙක් ඒක පිළිගන්නවා. ඉතින් එවැනි අවස්ථාවල අපිට විවිධාකාර විදිහට අපි අපහසුතා මැද්ද තමයි උඩට යන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපිට රාජ්‍ය ආදායම වැඩි කරන එකේ අනිත් පැත්ත තමයි බදු වැඩි කිරීම. ඒක අපි ක්‍රමානුකූලව කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක කෙනෙකුට හැම පුද්ගලයෙකුට යම්කිසි බරක් දරාගෙන තමයි අපහසුයෙන් ගොඩ එන්නේ. ඒ නිසාම අපි මේ යුගයේ අපි ආර්ථිකය ගැන කතා කරන හැම දෙයක්ම හොඳින් විශ්ලේෂණය කිරීමේ වගකීමක් අපි සියලු දෙනාට තියෙනවා. අපි කතා බහ කළ යුතුයි. මම දැක්කා විශේෂයෙන්ම දැන් අපේ රටේ ජනතාව විවිධ මත ආර්ථිකය ගැන කතා කරනවා. ඉතින් අලුත්ම යමක් කතා කරන්න උත්සාහ කරනවා ජනතාව විමුක්ති පෙරමුණ. ඔවුන් අලුත් දෙයක් කතා කරයි කියලා බොහෝ අය බලාපොරොත්තු වෙනවා, සමහර අය බලාපොරොත්තු වෙනවා. හැබැයි මම දැක්කා මේ එහි නායකතුමා පසුගියදා මේ රූපවාහිනී සංවාදයකදී ඉදිරිපත් කරපු ආර්ථිකය ගැන කරුණු ටික පමණයි මම මේ කතා කරන්නේ. මම ඒකින් අදහස් කරන්නේ නැහැ එතුමාගේ දැනුමවත එක්ස්ප්‍රේර් කරන්නවත් ඒ පක්ෂයේ මේ තියෙන ප්‍රතිපත්තිමය කාරණාවට එක්ස්ප්‍රේර් කරන්නවත්. හැබැයි මේවා මේ විවාදයකට නෙවෙයි මේ මේ යම්කිසි සංවාදයකට ලක්වීම රටක් වශයෙන් ඉතාම වැදගත්. මේක අපි මැතිවරණ වර්ෂයක් කියලා කියනවා. ඒ නිසාම මේ වගේ දේවල් දැන් අපි මේ යම්කිසි සහනයක් දීම පිළිබඳ ජනතාවට පැහැදිලි කරනවා නම්
ඒ ක්‍රමය ගැන දැනුවත් වීමේ වගකීමක් ජනතාවට තියෙනවා. ඉතින් මේ ගැන සංවාදයක් ඇති කිරීම ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. දැන් එතුමා ඒ නිවේදකය අහපු කාරණාව ගැන ඒක තරගෙදි කියනවා ජනවරමක් අරගෙන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරනවා කියලා. ඉතින් මොකද්ද ජනවරම කියන්නේ? මේ ජනවරම අරගෙන අපි උදාහරණයක් ගමුකෝ. දැන් අපිට මේ බදු අය කිරීම කියන්නේ හුඟක් අය කියන්නේ බදු බරක්නේ අපි දරනවා කියලා. හැබැයි අපිට ඇයි බදු වර්ධනය කරන්න සිද්ධ වුණේ? අපි අපේ රාජ්‍ය ආදායම මේ ගරු නියෝජ කතානායකතුමනි 8.3% අඩු වුණා දළ දේශීය නිෂ්පාදන සාපේක්ෂව. දැන් අපි 11ට ගිහිල්ලා 13ට ගිහිල්ලා 15ට යනවා. ඉතින් යම් අය කියනවා නම් අපි ජනවරමක් අරගෙන මේක අඩු කරනවා කියලා. ඉතින් ප්‍රධානම දේ බදු අඩු කරනවා කියන එක අපි කියන්න වෙන්නේ. එතකොට ජනවරම අරගෙන අඩු කරනවා නම් ආයේ අපි අර 8.3 තැනටම එහෙම යන්න වෙන්නේ අලුත් බරක් නැත්තම්. අන්න එතෙන්ට යන්න අපිට පිළිතුරක් තියනවාද? අපේ ආදායම අඩු කරගත්තොත් අපි ආපහු එතෙන්ටම නේ වැටෙන්නේ. ජනවරමේවත් IMF එකේ එකඟතාවලවත් නෙවෙයි ප්‍රශ්නේ. අපිට එතෙන්ට යන්න පුළුවන්ද? ඉතින් මේ වාගේ කාරණා පිළිබඳ අපි සංවාදයක් ඇති කර ගැනීම කොහොමද ඒක කරන්නේ කියන එක. එහෙම කරපුවාම අපි මුදල් හොයාගන්නේ කොතනින්ද? අන්න ඒ සංවාදය මේ සමාජයේ ඇති විය යුතුයි කියලා මම කල්පනා කරනවා. දැන් තවත් එක තැනකදී ආදායම් බදු වැඩි කිරීම ගැන කතා කරනවා එතුමා. ඒ නිවේදකයට උත්තරයක් හැටියට එතුමා කියනවා ලංකාවේ විශේෂ ලිපිගොනු 571ක් තියෙනවා. ඒකෙන් තමයි 75% බදු අය වෙන්නේ කියලා. ඒකේ යම් වැරද්දක් තියෙනවා. ලිපිගොනු 640කින් 65% ආදායම් බද්දක් අය වෙනවා. ඒක ඇත්ත. ඒක ඕනෑම රටක තියෙනවා. විශේෂිත මහා පරිමාණ ව්‍යාපාරවලින් තමයි වැඩි බද්දක් රටේ අය වෙන්නේ. ඉතිරි 135 අපේ රටේ 997218ක බදු ගෙවන්නන්ගෙන් අය වෙන්නේ. ඉතින් මේ වෙනම විශේෂිත බදු ගෙවන්නන් සංඛ්‍යාවක් වෙනම විශ්ලේෂණය කරලා වෙනම නිලධාරීන් දාලා කටයුතු කිරීම මේ ලෝකෙම තියෙන සාමාන්‍ය ක්‍රමවේදයක්. ඉතින් හැබැයි දැන් අපි කියන්නේ අපි මේ ප්‍රමාණය වෙනස් කරගන්න වැඩි කරගන්න අපේ නිශ්චිත කාණ්ඩවලට මේ ලියාපදිංචිය හඳුන්වා දීලා තියෙනවා. සමාජයේ විවිධ ආකාරයෙන් ආදායම් උත්පාදනය කරලා කියලා පේන කාණ්ඩවලට, ඒ වගේම සැමට බදු ලියාපදිංචියක් දෙන්න අපි කටයුතු කරගෙන යනවා. රැමිස් ව්‍යාපෘතිය මේ වහා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම වැට් අංකය ප්‍රසිද්ධ කිරීමට අපි බලපෑම් කරනවා. ඉතින් මේ සියල්ලෙන්ම මේ අපි කටයුතු කරන්නේ මේකේ ඉලක්කයට යන්න. ඉතින් බලපුවාම අලුත් දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි කරන දේ ගැනමයි මේ කියන්නේ. ඒ නිසා මේක අලුත් දෙයක් මෙතන තියෙනවද කියන එක ගැන අපි සංවාදයක් වාදයක් විවාදයක් රණ්ඩුවක් නෙවෙයි සංවාදයකට ගැනීම මේ කාටත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිවගතකරණය ගැන විශේෂයෙන් කතා වෙනවා. එතනදී ගරු නියෝජ කතානායකතුමනි ප්‍රතිවගත කිරීම විකිණීමක් කියලා එතුමා සඳහන් කරනවා. අපි කරන්නේ විකිණීමක් නෙවෙයි, එතුමාලා ඒක වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ දැන් ලොකු වෙනසක් නැහැ. එතුමාලා ලෑස්ති ප්‍රතිවගත කරන්න, හැබැයි අපි නම් විකුණනවලු. එහෙමයි කියන්නේ. හැබැයි අපි විකුණන්නේ නැහැ. අපි අදාළ ප්‍රතිපත්තිය දැන් හදලා ඉවරයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි පනත් කැටුම් පතක් ගේනවා. අපි රාජ්‍ය ව්‍යවසායක් ලාභදායි තරඟකාරී ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි තත්ත්වයකට ගේන්න අවශ්‍ය පිළියම් තමයි යොදන්නේ. ඒක එක එක දේවල් තියෙන්න පුළුවන්. කොටසක් දෙන්න පුළුවන්, කර්මනාකරණය වෙනස් කරන්න පුළුවන්, මේ සමුපකාරක මේකට යන්න පුළුවන්, සේවකින් අතර යන්න පුළුවන්. හැබැයි ඒ දේ තමයි අපි කරන්නේ. අපේ පනත අධ්‍යයනය කරන්න කියලා මම එතුමලන් ඉල්ලන පනත ආවට පස්සේ ඉතින් මේ දැන් අපි මේ කරන දේ ගැනම තමයි කතා කරන්නේ. අපේ කොහෙවත් අදහසක් නැහැ ව්‍යාපාරයක් මේ ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ අනිවාර්යෙන් විකිණීම කියලා. මට තියෙන්නේ දැන් බොහෝ අය කල්පනා කරනවානේ ඔවුන්ගේ වායි කණ්ඩායමක ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කියන වචනවත් තියෙන්නේ නැහැ. එතනමයි අපි කියන දෙමයි මේ කියන්නේ, වෙන වචනකින් කියනවා. ඒ නිසා අපි ඉදිරිපත් කරන දැනටත් අපි අපේ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. මේ ටික බලන්න අපි පනත ගෙනහම පාර්ලිමේන්තුවේ කතා කරන්න. ඉතින් මම මේ ජනතාවට මේ යෝජනාව කරන්නේ ඒකමයි මේ කතා කරන්නේ. අලුත් දෙයක් එතන තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ තව දෙයක් එතුමා කියලා තියෙනවා ණය ගැවීමේ 20%ක ආදායමෙන් අනුපාතයක් අපිට මේ දීලා තියෙනවලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එතන මේ වරදක් තියෙනවා. එහෙම අනුපාතයක් අපිට දීලා නැහැ. අපි එහෙම අනුපාතයකට බැඳිලත් නැහැ. හැබැයි අපේ ණයගැවීම තිරසාර කරගන්න අපි යම්කිසි එකඟතාව ටිකක් අපිට අවශ්‍ය ඉලක්ක ටිකකට අපි එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2022 වෙද්දී අපේ දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 128% අපේ මුළු ණය තොගය. අපි දැනට ඉලක්කය කියනවා 2032 වෙද්දී දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව අපේ මුළු ණය ප්‍රමාණය 95% කරගන්න. ඒක අපේ ඉලක්කය. ණය ගෙවීම ශක්තිමත් කරගන්න. ඒ වගේම 2022 දී අපේ වාර්ෂික ණය ගෙවීම මේ වර්ෂයේ ගෙවන්න තියෙන ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයෙන් 32%. අපි දැන් මේ අලුත් එකඟතාවය එක්ක මේවා 13%කට මුළු රටේ ණය ගෙවීම ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයෙන් 13%ක් බවට පත් කරගන්න ව්‍යායාමයක අපි යනවා. ඒක තමයි මේ අපි උත්සාහ කරන්නේ මේ ණය මේ කතා බහ කරලා ප්‍රතිවගත කිරීම කියලා නැවත නැවත කියන්නේ මෙන්න මේ කාරණාව. මේ අපිට ගෙවන්න පුළුවන් ගානට අපේ රටේ වාර්ෂික ණය ගෙවීම අරන් එන්න. ඒ වගේම අපි 2022-32 වෙනකොට විදේශ ණය ගෙවීම දළදේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට ගේන්න. ඒක තමයි අපේ ව්‍යායාමය. ඒ අරින්නේ මේ තුමා කියන ආකාරයෙන් 120% සීමාවක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. ඒකත් මම පැහැදිලි කරන්න අවශ්‍යයි. යම්කිසි කොතනක හරි වැරදීමක් තියෙනවා නම් අපි සංවාදයකදීලා ඒක මේ පැහැදිලි කර ගැනීම මේ රටේ ජනතාවට මේ දිහා බලා ඉන්න අයට මේවා ගැන මේවා දිහා බලලා තීන්දුව ගන්න අයට ඉතා වැදගත් කියලා මම හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ නැවතත් කතා කරනවා අපි මේ සීනිබදු වංචාව ගැන. ඒක බොහොම ජනප්‍රිය කතාවක්. හැබැයි අපි රජයක් ඇටියට අපි දැක්කා මොකද්ද මේ කියන්නේ. අපේ තිබුණා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදටත් තියෙනවා. අපි ඒක ඉවත් කරන්න අවශ්‍ය කටයුතු දැන් කරලා තියෙනවා. ඒකෙදි ඒක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ වලට ආරක්ෂාවක් හදිසිය අවශ්‍ය වෙලාවට වහාම ලබා දෙන්න. ඒ වගේම පාරිභෝගික ආරක්ෂා කරන තීරණයක් ගන්න ඕන වෙලාවට වහාම ලබා දෙන්න. හැබැයි අපි දැක්කා ඒ වහාම තීන්දුව ගැනීම තුළ මුදල් අමාත්‍යංශයට අමතිවරයාට ඒ හැකියාව තියෙනවා. වහාම තීන්දුව ගැනීම තුළ අපි දැක්කා අපි දැන් රුපියල් 50 තිබුණු බද්දක් නියෝජ්‍ය කතානායකතුමනි 725ට අඩු කළ විට ඒ අඩු කිරීමට සාපේක්ෂව ආනයනකරුවා අඩු කරන්නේ නැත්තම් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබුණොත් ඔහුට ඒ මිදෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔහුට අසීමිත මුදලක් එකතු කරගන්න අවස්ථාවක් මේ බද්ද තුළ ලැබෙනවා. ඒ වගේම අපි යම් අවස්ථාවක වහාම බද්ද වැඩි කළොත් රට ඇතුලේ තියෙන තොගවලට අනියම් වටිනාකමක් එකතු වෙනවා. අපිට ඒක පාලනයක් නැති වුණොත් ඒ ලාභයන්නේ ව්‍යාපාරිකයට. මෙන්න මේක ප්‍රායෝගිකව මේ තියෙන ප්‍රශ්න නිසා අපි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සම්පූර්ණ අහෝසි කරන්න කටයුතු කරා. හැබැයි මේ පුන පුනා මේක ගැන කියන කණ්ඩායම වලින් මම අහන්නේ දැන් අපි මේකට වෙනම කණ්ඩායමක් අපිට එකම නීතිමය වශයෙන් මේකේ තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන්ගෙන් ඔහුගේ ආදායමෙන් බද්දක් ගන්නද? ඊට වඩා දෙයක් කරන්න බෑ. හැබැයි මේක පුන පුනා කතා කරන මේ සමහර පක්ෂ වලින් මම අහන්නේ ඔවුන්ගේ මොකද්ද මේකට තියෙන පිළියම? කරුණා කළා කියන්නේ. එහෙමනම් ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ අතීතයට බලපාන
මුජිබර් මන්තමා
මේ පොඩි පිළිතුරක් ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි. මේ මේ
ඇමතුමා ගරු ඇමතුමා
ගරු ඇමතුමා බාධා කිරීමක් නෙමෙයි
ඇමතුමා
දැන් ඔබතුමා පොඩ්ඩක් මේ විස්තර කරගන්න. දැන්
ඔබතුමා කියන කතාවෙන් පස්සේ අහන්නේ
කියලා ඇමතුමා මම දන්නේ ඔබතුමා මේ ওই සීනි ගනුදෙනු වෙනවා එනකොට මුදල් අමාත්‍යාංශය මුදල් නියෝජ්‍ය අමාත්‍ය වෙලා හිටියද කියන එක ඔබතුමා හිටියේ නැහැ. එතකොට ඉවකට හිටපු අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මැතිතුමාව අපි මුදල් කාරක සභාවට කැඳෙව්වා. එතකොට මමත් ඒකේ සමාජිකයෙක්. එතුමන්ලා වාර්තාවක් ලබා දුන්නා. ඒ වාර්තාවේ එතුමන්ලා පැහැදිලිව කිව්වා රජයට අහිමි වෙලා තිබෙනවා මේ තරම් විශාල මුදලක්. ඒ කියන්නේ රුපියල් මිලියන 15000ක් අහිමි වුණා කියලා පිළි අරන් තියෙනවා. මුදල් අමාත්‍යාංශය පිළි අරන් තියෙනවා.
කරුව අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි එතුමාට මම කියන දේ වැටහිලා නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද නිසියාකාර වෙළඳපොළ ඒකාරයේ හැසිරුනේ නැත්තම් අපි බද්ද අඩු කරපුවාම ඒ අඩු කරපු ප්‍රමාණය පාරිභෝගිකයට ලැබෙන්නේ නැතුව වෙළඳපොළේ අර මිලම පවත්වාගෙන යනවනම් ඒ රුපියල් 50.75ට අඩු කරාම ඒක තමයි උනේ. ඒ 49.75 වාසිය පාරිභෝගිකයන් ලැබුණේ නැහැ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟට අපි මිලක් වැඩි කරපු වෙලාවේ රට ඇතුලේ ලොකු තොගයක් තිබිලා ඒකට ඇති වෙන මිලේ වටිනාකම අපිට පාලනය කරන්න බැරි නම් ඒකත් ප්‍රශ්නයක්. ඒක තමයි කිව්වේ. ඒක යුගනකාධිපතිත් කිව්වා. ඉතින් ඒ නිසා හැබැයි ඒකට පිළියමක් හැටියට අපිට ගන්න පුළුවන් ප්‍රධානම පියවර තමයි ඔවුන් උපයන ආදායමෙන් නිසි පරිදි බද්ධාය කර ගැනීම. හැබැයි කෙසේ වුවත් මේකේ තියෙන අඩුපාඩුව නිසා අපි මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2025 ආරම්භයේ සපුරා නවත්තන්න කැබිනට් අනුමැතිය ගෙනල්ලා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේකේ තියෙන මේ ඔය කියන ප්‍රශ්නේ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මම අහන්නේ මේ ක්‍රමයට එහා යම් කිසි පක්ෂයකට පුළුවන්ද අතීතයට බලපාන ආදායම් බද්දක් දාලා මේක අය කරගන්න. ඒක කරුණාකරලා පැහැදිලිව කියන්න. මේ රටේ ව්‍යාපාරිකයන් සමග විවිධාකාර සංවාදයන් නෙදෙන කණ්ඩායම් හැටියට ඔබතුමාලා සූදානම්ද අතීතයට බලපාන ආදායම් බද්දක් දාලා මේක ගන්න. මේ හැමදාම මේක ගැන කතා කරන මේකේ තියෙන ජනප්‍රියතාවයේ ප්‍රයෝජනයට ගන්න හදන මේ කණ්ඩායම් කියන්න ඕනේ. එහෙනම් මේ රටේ මොකද තියෙන නීතිය? ඒ නීතිය අතීතයට බලපාන හදලා අපි මේක ගේන්න ලේසි කියලා මේ ප්ලාස්ටික් කියලා මේ රටේ ව්‍යාපාරිකින්ට කියන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි ඒ වෙනුවට ඍතුමය බද්දක් හඳුනා දෙන්න යනවා ලෝක බොහෝ රටවල තියෙන ආකාරයට.
ඒ අපි මිනිත්තු දෙකක් වගේ කාලයක්.
ඍතු
දෙකක් වගේ කාලයක්.
මේ ඒ වගේම අපි බැරෑරුම්ම කතා කරන්න අවශ්‍ය කාරණාවක් මේ පිරිවැටුම් මත බද්දක් පනවන්න යනවා කියලා මේ අනුර කුමාර මහත්තයා කියලා තිබුණා. මේ පිරිවැටුම් මත කියන බදු දැන් බොහෝ ලෝකේ සයල් පැනගේ බද්දක්. මේ අපි ලෝකේ රටවල් 175ක එකතු කළාගේ මත බද්ද තමයි ප්‍රධාන බද්ද. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා බද්ද. පිරිවැටුම් මත බද්දක් අඩු කරොත් එකතු කරොත් ගරු කතානායකතුමනි නැවත එකම භාණ්ඩයට විවිධ අධිකරණ වලදී නැවත නැවත එකතු වෙලා මේක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ ප්‍රායෝගික තත්ත්වයක් මේ ලංකාවේවත් ලෝකෙවත් නැහැ. දැන් අපි දැනට පිරිවැටුම් මත බද්දක් ආය වෙනවා ඔබතුමා දන්නවා. සමාජ ආරක්ෂණ බද්ද අපි 105ක් ඒකයි අපි දැන් සහල් වලට දාලා එකයි ඉවත් කලේ. සහල් වලට දාපුවාම සහල් මිලදී ගැනීමෙදි 105යි. සහල් මේ වී මිලදී ගැනීමෙදි 105යි. වී සහල් බවට පරිවර්තනය කරනවා ඔය පිරිවැටුම් මත බදු ගහපම වෙනදී 105යි. තොග වෙළඳාමේදී 105යි. සිල්ලර වෙළඳාමේදී 105යි. එතකොට මේ අර බද්දත් එකතු වෙලා දැන් මේ වී මිලදී ගැනීමෙදී 105ක් ගහපුවාම සහල් බාට පරිත්‍යන එක 105කට බද්දක් වටිනවා. ඉතින් එහෙම වුණාම මේ 105යි කියන බද්ද පාරිභෝගිකය අතර යන්නේ 120ක් 25ක් වෙලා. ඒ නිසා මේ පිරිවැටුම මත බදු හරි සරලයි. එකතු කරගන්න පහසුයි. අපි මේ සමාජ ආරක්ෂණ බද්දේ වෙලාවේ හඳුල්ලා දුන්නේ ඒ වෙලාවේ තිබුණු ආදායම් ප්‍රශ්නයත් එක්ක. හැබැයි අපි දැන් ඒ ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා. ලෝකෙම මේ පිරිවැටුම් මත බදු පනවන්නේ නැහැ දැන්. ක්‍රමක්‍රමයෙන් යන්නේ මේ අගේ එකතු කිරීම මත බදුවට. ඒකේ අපේ වාගේ රටක යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා නිශ්චිතව අය කර ගැනීම, නිශ්චිතව මේ ඔවුන්ගේ ප්‍රතිපූරණය කිරීම පිළිබඳ අපේ ක්‍රමවේදය තව ශක්තිමත් කළ යුතුයි. හැබැයි අපි නැවතත් අවුරුදු 50කට එහා ගිය පිරිවැටුම් මත බද්දකට යනවා කියලා මේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා නම් අපි මේ ගැන සංවාදයක් කරන්න ඕනේ. මම කියන්නේ කරන්න බෑ කියලා නෙමෙයි, ඒක හරි සරලයි. හැබැයි අපි සංවාදයකට යන්න ඕනේ. මුළු ලෝකෙම අතහරින බදු ක්‍රමයකට ගිහිල්ලා මේ පරිභෝගිකයින්ට තවත් අලුත් බදු බරක් දීලා ආදායමක් හොයා ගැනීමද අපි කතා කරන්න කියලා. ඒ නිසා මම යෝජනා කරන්නේ මොකද මේක මැතිවරණ වර්ෂයක්. හැම කෙනාම කියන මැතිවරණ වර්ෂයක්. මැතිවරණ වර්ෂවලදී දැන් අර ලොකු සටනක් දුන්නේ රජයේ මේ නියෝජිතයෙකුට සංවර්ධන විවාහපිටියකට යන්න එපා කියලා. මේවා ඊට වැඩිය බලවත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේවා ජන මනසට උත්තේජනය කරන්න, ජනප්‍රිය වෙන්න මේවා ඉතාම බලපානවා. එහෙමනම් අපිට ලොකු වගකීමක් තියෙනවා මේවා පිළිබඳ සංවාදයක් ඉදලා. මේ කියන දේ හැබැයි කරන්න පුළුවන්ද? මේ පාර්ලිමේන්තුව තුල පමණක් නෙවෙයි, පාර්ලිමේන්තුව පිටතත් මේක සංවාදයකට ගිහිල්ලා මේවා තියෙන යථාර්ථය මේවා කරන්න පුළුවන්ද? මේවා කරනවා නම් ඒකෙන් ඊගාවට ඇති වෙන අතුරු ඵලය මොකද්ද? ප්‍රතික්‍රියාව මොකද්ද? මෙන්න මේවා ගැන සැබෑ මේ චිත්‍රයක් මේ රටේ ජනතාවට ලබා දීමට අපි කටයුතු කරමු කියලා තමයි. ඒකයි මම කියන්නේ විවාදයක් නෙවෙයි, අපි සංවාදයකට යමු කියලා යෝජනා කරමින් මට වෙලාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්තයි.
බොහොම සිතේ ඔබතුමාට ගරු මුජිබර් රහමාන් මහත්මයා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්
තිබෙනවා. 17ක්?
ඔව්. 14ක 14යි.
ආ.
මේ ගරු සුදර්ශන මහත්මයා ප්‍රීති ප්‍රශ්නයට.
ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි.
සුදර්ශන දෙන මිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමාවෙන්න මම වරප්‍රසාද ප්‍රශ්නයක් ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි අද උදේ ලංකාදීප අද දින පත්‍රයේ තියෙනවා මන්ත්‍රීලා තවත් 10ක් පිටරැටියෝ කියලා රාජ්‍ය සේවන ලොක්ක 200කුත් ඉන්නවා කියලා
ගරු මේ නියෝජ කතානායකතුමනි අපි මේ හැමෝටම ප්‍රශ්නයක් උදේ ඉඳන් මේ කෝල්ස් එනවා ඔබ ඩුවල් සිටිසන් කෙනෙක්ද ඔබ පිටරටියෙක්ද කිය කිය. ඉතින් ඒක නිසා මේ වගේ වගකීම මේ 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 වගේ දානවා නම් නම් 10ත් එක්කම දාන්න කියන්නේ මේ නම් ටිකත් එක්ක දාන්න. නැත්නම් අපේ සියලු දෙනාගේම රත්නසත කරනවා අපි ඔක්කොම ලොකු ප්‍රශ්නයක් මේක. අපි ගොඩක් මන්ත්‍රීවරු ඉන්නවා පිටරටකටවත් ගිහිල්ලවත් නැති අය. ඉතින් එහෙම තියෙන අයට ඩුවල් සිටිසන් එකක් තියෙනවා කියලා මේ මේ 10 දෙනාගේ නම් යුත් එක්ක දැම්මොත් මේක මේ වගකීමකින් කටයුතු කරනවා නම් ගොඩක් හොඳයි. ඒ නිසා ගම කරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට ගෙනල්ලා හරි මම කතා කළා මේ වගේ වගකීමකින් තොරව දාන්න නැතුව වගකීමක් ඇතුව ඒ නමුත් ඒක සමග ප්‍රකාශ කරන්න කියන එක දැනුවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
හොඳයි ගරු මන්තම්. පුවත්පත්වල වගේ ඉලක්ක කරන් ප්‍රවෘත්ති පළ වෙනවා කොසේ නමුත් ඒ නම් ටික පැහැදිලිව තිබුණා නම් වඩා හොඳයි අපි පලා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගේම ගෞරවය රැකෙන විදියට නමුත් එහෙම ගොඩක් වෙලාවට අපේ මාධ්‍ය හැසිරෙන්නේ නැහැ. අපි ඒ ගැන සොයලා බලන්න.